Honorable Harin Fernando, order please. Can the House propose a Honorable Member to chair the House?
Mulasaneta Samampi Herat Garumantuma Yojana Karno.
Somebody has to second this.
Emang Stirakan.
Order please, Honorable Samanpriya to the chair. Thank you.
Oh, Harin Fernando Garumantu.
Garu, Mulasan Ogunamantu Tumani. Maidana Nalaka Godeva Metumagin Passe. Tumaki Buyam Prakasha Tikka Katakri and Labi Magama Mulima Satruveno. Karumulusan over a Mantitumani. Me Pasku Prahare, someone in Katakar Nogota. Matame someone in Katakri, me look who I yet in a glam about the Ligis Sasa. Get a hair to her. Me Tirachane, me Katandere, Pitupase. Visala Katikautak Magavati Gudnegunuba, Madramulanka, than among other me Katava, Aram Bakaranisella. Suddo Bible, may Parliament to Tulat Argana. Suddo Bible Argana. Mame Bible, Tiela, Metani Sara, Mamakin, Hammer, Watson Agana. Mamaki Vagakim, Baragan, Nakinaka, Magi, Adahan Agam Tuling, Mam Viswas Karnakinam Mulimakin. Isarama become Pasku Gina Watane Teruma Mukadi Kinaki Salambal, Pasku Gene Mukadi, Pasku Gene Garu, Mulusunova Mantitumani, like a Hebrew Watana. Can a Pesak in a Vachinia? Emanatang? Pasukarayama tamai Pasku again. Emanatang Etaravima tamai Pasku in a Vachinia Terum. Pass over, English link code pass over. Baru, Mulusunabara Mantitumani make a Isara Isalam Paranagusume, Bible Ekuam, Paranagusuma, Lugusma, Dekatira, Paranagusumatula. Israel, Janatawa, Misereng, Vahalkamin, Beragan, Beragatega, celebrate Karbuena, Summer Pukata, my Paskuki, Pauka Linuma, Jesus Swansege Utane, Tamai, me Pasku Edagati, Nangaru, Mulusan Obama Mantitumani, Abigame Katawa Kalkino, Kataweka, Katandere Taweka, Kataweka, Katandere Taweka, Mamekian Boma, Sangvediva me prashnaya tula avankawa ætta satya minissu danagata yutui me pasku prahare dawasedi man dakka hidapu janadhipathiwara katha karana mata eka athakata mage ængaka tiyena hama sidurukinma mata hina giya etuma katha karaddi ada parliamentu aanduwa katha karana hama mantriwaratta vinadi 10 pasku komisamen wedima chodana laddha miniyata vinadi 60 ayyo saaki Kata kianda di kelih itu, sudha keranda di minadi hatat dunni. Mulu pa andu bersih mantri orang tu minadi dahaga ane jadi hitamu janadi betul ada wedi amma chodanati ane minadi hatat dunna andu amma. Muka dek ada asa, benam kudde me ada asa sudha keraga ningki alam be tiennam magul tiga. Mama awang kau kira mang dekka tu maya tiennam kira ma. Itu mata meka warda patawan napi utsa keraga elah. Garu Mulusan Obama Mantitumani mama tamai parliamentuwe eda man hitiye badulle mawa helicopter ekak genalla eya po helicopter ekin kolombata genave Ranil Wickremesinghe mahatya man aapu helicopter e athule yave Savendra Silva hitiye diya talave fox hill races tiyena welave mawa gatte badulle palliyen habai me lankawa maadhya patta pal amuluka boru tikak gæwwa mokada mama kiyu eka kathawak nisa man adatath me bible yalla kiyena mama e kiyapu de gena mama satutu wenawa Mangkua me ando me kadena ngitiya kira adeka oppu vela iwarai. Adeka oppu vela iwarai. E pasku commissioner mawa genawa. Nandalal kila CID e manussek taathara katha karuwe okkoma pennuwa. Habai mata taathara katha karada nadda kiyana eka pasku commissioner me okkoma eliyata awa. Habai me Lankawa ina jada maadhya deka. Unta ona desapalana niyaya kriyaathmaka karanna me sielu de siduna kiyana eka man me aswadi matak karanawa. Garu Mulusan apa nama antitu mani? Jedas dah hatra di sella. Sahara anta padi jauh kau dek ini, kenapa kita pasir utara denda? Sahara anta, anta kata meme nama kau dek me nala kodai, kita jedas pahinang yang yamak keralu. එයා අන්තවාදී පැවිදිරුවාලු 2014 වෙනකම් පටි යුවේ කවුද එතකොට මේ බුද්ධි අංශේ නිලධාරි මේගොල්ලන්ට සම්බන්ධයක් තිබ්බද නැද්ද ඇයි මේ පට්ටපල් බොරුව කියන්නේ කේලිය රඹුකැල්ල මැතිතුමා විවාදයකද ඇවිල්ලා ඔප්පු කරේ එතුමාගේ කටින්ම කිව්ව නැද ඌ අපි පටි ගෙව්වයි කියලා එහෙම කිව්වනම් ඊට පස්සේ බුද්ධි අංශේ නිලධාරින්ට සාරාංගේ තොරතුරක් නැති වෙන්නේ සම්පූර්ණ මේ රජයේ මම තව පැහැදිලිව එක දෙයක් කියන්නම් දින 52 තමයි ගරු මුලසුන ඔබන මන්ත්‍රීතුමනි මේ රටේ තිබුණ ලොකුම ඛේදවාචකය ඒක තමයි නිර්මාණය කරේ මේ ප්‍රශ්න රින්ගන්න මම ඒකට උදාහරණ දෙන්නම් දිනත් එක්ක වවුනදීව් පොලිස් මුරපොලේ 2018 නොවැම්බර් 30 වෙනිදා 2018 නොවැම්බර් 30 මිනිහගේ නම ගෆූර් මාමා තමයි පොලිස් මුරපොලේ පොලිසිය නිලධාරි දෙන්නෙක්ව මරන්නේ ඒක මරලා ඒ කවදද දින 52 ඇතුළේදී මේ වෙන්නේ ඊට පස්සේ මොකද්ද එල්ඩීඩී පිටේන් පටවන්න බැලුවා ඒක හරි ගියේ නැහැ ඊට පස්සේ මිලිටරි මාවනැල්ලේ 2018 දෙසැම්බර් 21 වෙනිදා උසාවි නියෝගයෙන් පස්සේ මේ ආණ්ඩුව නීති විරෝධී ජීවුවට පස්සේ මාවනැල්ලේ ඔන්න යනවා තව එකක් බරු මුලසුන ඔබන මන්ත්‍රීතුමනි මේව නිකන් වෙච්ච දේවල් නෙමෙයි ඇක්සිඩන්ට් එක වලක්ව ගත්ත නැති මිනිහව හිරේ දානවා වගේම ඇක්සිඩන්ට් එක කරපු මිනිහව හිරේ දාන්න ඕනේ නැද්ද අපි එකයි කියන්නේ වලක්වා නොගත්තර අපිට දඩුවම් තියෙනවා ඒ දඩුවම වින්දා කිසිම හේතුවක් නැතුව සජිත් ප්‍රේමදාස මහත්තයා පරාජය වෙන්න දරු මුලසුන හොබන මන්ත්‍රීතුමනි තවත් ලස්සනම වැඩේ තමයි ඩීඅයිජී නාලක සිල්වට වෙච්ච දේ ඩීඅයිජී නාලක සිල්වට මොකද්ද උනේ ඩීඅයිජී නාලක සිල්ල සාරාන් කියන එකෙක් ගැන කියනවා ඩීඅයිජී නාලක සිල්ල කියනවා වරන්තු කොත් ගන්න මුවල්ලන්න ඕනේ කියලා එන්න එනවා බඩු නාමල් කුමාර ඇවිල්ලා කියනවා ගෝඨාභය රාජපක්ෂෝයි මෛත්‍රී වික්‍රමසිංහයි මරන්න ඕනේ කිය අන්න මේ කුමන්ත්‍රණයට සාරාන් වල්ලන්න ඉඳපු ඩීඅයිජී නාලක සිල්ල හිරේ යනවා ගරු මුලසුන ඔබන මන්ත්‍රීතුමනි මේව නිකන් වෙච්ච දේවල්ද ජේසුස් වහන්සේව කුරුසේ අනගහිද්දී ජේසුස් වහන්සේ එකක් කිව්වා ජේසුස් වහන්සේ කිව්වා මොවුන් නොදැන කරන වරදට මොවුන්ට සමාව දුවම නැව කියලා අපි කතෝලික හරියට සරන්දි සාන්ද මන්ත්‍රීතුමත් ඉන්නවා වැරදි කරනුන්ට සමාව දෙන එක හරි කාඩිනල් උන්වහන්සේත් කිව්වා හැබැයි වැරද්ද කරේ මොකාද මොන හේතුවටද ඒක කොහොමද ආයෙත් වළක්ව ගන්න කියන එක දැනගන්න අර මෙරිච්ච මිනිසුන්ගේ දරුවන්ට දෙමව්පියන්ට අයිතියක් තියෙනවා මේ රටට අයිතියක් තියෙනවා මේක තිර රචනයක් කතාව එකක් කතන්දරය තව එකක් කියලා මම පුන පුනා කියන්නේ ඒකයි මුලසුන හොබවන මන්ත්‍රීතුමනි ඒ වගේම මේ ආණ්ඩුව පිළිබඳව කතා කරනවා නම් ඔබතුමාලා දන්නවා 2018 මෙතුමන්ලට තිබ්බ පළාත් පාලන ඡන්දය ඒකෙන් ඔබතුමාලා ඔය ඔලු උස්සගත්ත පළාත් පාලන ඡන්දේ ඒ පළාත් පාලන ඡන්දේ ඔබතුමාලට ඡන්ද කීයද හම්බුනේ 49 ලක්ෂයයි හම්බුනේ තොර ජනාධිපතිවරණය දිනන්න නම් ගරු මුලසුන ඔබන මන්ත්‍රීතුමනි මේගොල්ලන්ට අඩුම ගානේ 165ක් ඕනේ කියලා දන්නවා අන්තවාදී තව පැත්තක් තිබුණා මුස්ලිම් මිනිසුන්ට බැන බැන යන නිසා ඒගොල්ලන්ගේ කැම්පේන් එක තුල මුස්ලිම් ජාතිකයොත් එක්ක යන්න බෑ එතකොට තව තැනකින් කතෝලික ඡන්ද 108ක් 10ක් අතර තියෙනවා මේ ලංකාවේ ගරු මුලසුන ඔබන මන්ත්‍රීතුමනි ඒක ගලව ගන්න ප්‍රේමයක් ක්‍රමයක් පිළියමක් අවශ්‍ය වුණා කොච්චර නැහැ කිව්වත් අද වෙලා තියෙන්නේ ඒ දේව සාප කියන එක මතක තියාගන්න ගරු මුලසුන ඔබන මන්ත්‍රීතුමනි දේව සාප කාට වරු කියන්න පුළුවන් ඕනතරම් මේ මන්ත්‍රීවරු කවුරුත් මේවා දන්නේ නැති වෙන්න පුළුවන් හැබැයි දේශපාලනේ චුත්තම තන එතන තමයි තමන්ගේ බලය ගන්න මිනිමරල වුණත් එන්නේ මම අද අසතුටුයි മന്ത്രി කෙනෙක් වෙන එක මම දාපාර ඡන්දෙ ඉල්ලුවෙත් නෑ ජාතික ලැයිස්තුවෙන් හරි ආවේ නැවතෝ තාවක් ගම්පහ දිස්ත්‍රික්කෙට ගිහිල්ලා ඉල්ලන්නේ කතෝලිකෝ වැඩිම ඉන්න තැන ඉල්ලන්නේ ලක්ෂ දෙකකට මනාපගත බදුල්ල දාලා ඉන්නේ බදුල්ලට ආදරෙන් නැති සනේ බදුල්ලට පණවෙන්න ආදරේ හැබැයි කතෝලික මිනිසුත් එක්කම එකතු වෙලා මේ සාධාරණ ජීවිතයේ අවසන හුස්ම දක්වා සත්‍ය ගෙනත් දෙන්න කටයුතු කරනවා කියන එක මම අද ඔබතුමාට බය නැතුව කියනවා මෙතනදී. ගරු මුලසුන ඔබතුමා මන්ත්‍රීතුමනි ඔබතුමාලා මතක තියාගන්න මේ දේශපාලනේ 2019 අප්‍රේල් 5 වෙනිදා අපේ තිබුණ ඡන්දය පාර්ලිමේන්තුවේ. ඒතර අපි ආණ්ඩුවේ හිටියේ. අපේ ඡන්ද 119යි ආණ්ඩුවට 74යි. කරකවන්න ක්‍රමයක් ඕනේ වුණා මේක වට්ට ගන්න ක්‍රමයක් ඕනේ, මේක අල්ල ගන්න ඕනේ තනක් ඕනේ. ඔන්න පාස්කු ප්‍රහාරයේ ඔත්තුකාරයෙක් ඇවිල්ලා හතරවෙනිදා කියනවා අප්‍රේල් මාසේ මෙන්න මෙහෙම බෝම්බයක් යන්න යනවා, මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා ඔත්තුකාරයා කියනවා. ඔත්තුකාරයා හතරවෙනිදා කිව්වට පස්සේ මෙයා කායත් එන්නේ නැහෙනි. ඔත්තුකාරයා කපාල ගන්නේ මොකද්ද උත්සාහය කරු මුලසුනබර මන්ත්‍රීතුමනි? එයාගේ උත්සාහය තිබුණේ අපේ ආණ්ඩුවට අපහසුතාවයට පත් කරන්න, මෙහෙම පණිවිඩයක් තිබ්බ මුම් මුකුත් කරේ නැහැ කියලා කියන්නයි. මම අර එදා කිව්වා වගේ අප්‍රේල් 21 වෙනිදා උදෑසන 8:15 මට කෝල් එකක් ආවේ නිව්මල් පෙරරමතුමාගෙන්. ඊටසේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කතා කරලා මම කොළඹට එද්දී 11යි 11ට ආපු ගමන් රනිල් වික්‍රමසිංහ මහත්තයා අරලීගා මන්දිරේ හම්බුම අද එතුමා නැති නිසා මම එතුමා ගැන වචනයක් කියන්න ඕනේ. මම විශ්වාස කරන එතුමා කිසිම දෙයක් දැනන් හිටියේ. එදනම් නොඉදින්න මූලික හේතුව මේ රටේ ආරක්ෂක ලේකමුත් එතුමා, ජනාධිපතිත් එතුමා, සේනාධිපති නායකයත්ම එතුමා. හැබැයි මෙතුමාට රෝණ බණ්ඩාර මහත්තයා ඇහුවා රට යනකොට ඇයි බැරි වුණේ වැඩ බලන ඇමතිකම කාට හරි දීලා යන්න කියලා? දුන්නේ නැහැ. මේවා සැලසුම් මත පේන්නේ නැද්ද? විනාඩි 60ක් ප්‍රධාන චූදිතයට කතා කරන්න දෙනකොට අනිත් මන්ත්‍රීවරුන්ට විනාඩි 10ක් දෙනකොට අපි බබ්බුද? අපි බබ්බුද මොකද්ද මේ කරන්න හදන්නේ කියලා. එසා ගරු මුලසුන හබවන මන්ත්‍රීතුමනි, මේවා ඩීල්, මේවා ගේම්. මේ සම්පූර්ණ ගේම් වලින් මේ මිනිසුන්ව විනාශ කරනවා ගරු මුලසුන හබවන මන්ත්‍රීතුමනි. සරබෝර මන්ත්‍රීතුමනි, මම වෙලාවත් බලාගෙන කතා කරන්නේ විනාඩි 10යි තවම ගිහිල්ලා තියෙන්නේ. සාමෝසුන හබවන මන්ත්‍රීතුමනි, දැන් ගේන්නම් තව කතන්දරයක්. මේ කතාව ගොඩාක් වැදගත්. මේ කතාව තමයි මේ සාරාන්ත පඩි ගෙව්වා වගේම මේ ISIS කියන සංවිධානයත් එක්ක කාටද ලංකාවේ ගනුදෙනුවක් ඇති කරගන්න පුළුවන් ළඟම තැන ඉන්න පුද්ගලයා කවුද? කවුරු හරි අනවශ්‍ය අවිගනුදෙනු මත්ද්‍රව්‍ය මේ වගේ ට්‍රැෆිකින් අපි කියනවා weapons, illegal weapons, මේ drug trafficking කරන මිනිහෙක් ඉන්න ඕනේ ලංකාවේ. උට තමයි සම්බන්ධයක් තියෙන්න ඕනේ. එහෙම නැතුව ISIS එක කොහෙම සම්බන්ධයක් නැති වෙන්නේ? තියන්නේ ඔය එකපාරට මේ ISIS මේර බහින්න බෑ. බහින්න පාරක් තියෙන්න ඕනේ. අපි අහලා නැද්ද බොකාරාම් ත්‍රස්තවාදීන් එක්ක අවිධාරවන් කරේ කවුද ලංකාවේ? ඒක මුල් ලංකාවම දන්නවා. නයිජීරියානු බොකාරාම් ත්‍රස්තවාදී සංවිධානයේද අවි දුන්නේ කවුද ලංකාවේ? අද ඒ මිනිහට දීලා තියෙන සුපිරි සැප දැක්කම අපිට සැකයක් එන්නේ නැද්ද මුලසුන ඔබ මන්ත්‍රීතුමනි? එනිසා මම ඔබතුමාට එකක් කියන්නට කැමති. මේ කාට බොරු කියලා මොන කොමිසන් දාලා මොන බයිලා කියලා හැංගුවත් සත්‍ය යටපත් කරන්න බෑ. ඒක මේ බයිබලයේ කියලා තියෙනවා. ගරු මොහොසුන ඔබතුමනි, මමත් සත්‍යයක් කියන්න ඕනේ. මමත් එච්චර මේ මගේ උපන් ආගම ගැන එච්චර හොයුවේ නැහැ. මට ආගම කියන එක සියලු දේ සමානයි කියලායි මම මගේ ආදවතින් හිතාගින්. බුද්ධ ආගම කියන්නේ ආගමක් නෙමෙයි, ධර්මයක්, දර්ශනයක්. පන්සිල් පද පහේනුත් දසපන දෙනුත් කියන්නේ එකම දේ. ඒ ආගම් අතර මේ ප්‍රශ්න ඇති කරන්නේ වෙන කවුරුත් නෙමෙයි, දේශපාලඥයෝ. හොඳම නිදසුන ඉන්දියාව. ගණ්ඩ 2019 පෙබ්‍රවාරි මාසේ පුල්වාමා ප්‍රදේශයේ වෙච්ච ප්‍රශ්න ගන්න. පුල්වාමා ප්‍රදේශයේ මොකද මෝඩි අගමැතිතුමා එයාගේ චන්දර මාස තුනකට ඉස්සෙල්ලා කාශ්මීර ප්‍රසන්ට එක මුස්ලිම් මිනිස්සු හමුදාවේ 40ක් මැරුවයි කියලා නිවුස් එකක් ගහනවා. ගහලා එයාගේ හැම වේදිකාවක් ගානෙම අන්තවාදය ප්‍රචාරය කරනවා. කවුද? කවුද මොන මෝඩිද? නරේන්ද්‍ර සිං මෝඩි කරනවා. ඕක 2019 පෙබ්‍රවාරි මාසේ එයත් කරනවා. කරලා මොකද්ද කරන්නේ? ඔය ඉන්න කොම්පැනි කාරයෝ, අදානි අම්බානි වැනි කම්පැනි කාරයෝ සම්පූර්ණ ජාතිවාදය පතුරන්න උදව් කරනවා ඉන්දියාවේ. ඉන්දියාවේ ජාතිවාදය පතුරලා මෙයා යන්නේ හමුදා සැබෑ මොනද මේ පදක්කම් ගහගෙන. අම්මට අපේක්ෂාවත් මතක් වෙනවා. හමුදාවේ පදක්කම් ගහගෙන මෙන්න හමුදාවේ උණ පෙන්නලා මෙන්න මෙහෙම අපි විනාශ කරනවා මුස්ලිම් කියලා අන්තවාදයෙන් තමයි ඉන්දියාවේ 2019 ජනාධිපති ජයග්‍රහණය කරේ. දැන් මේ ප්‍රශ්නේ වෙනවා ඔත්තුව ලංකාවට එනවා. අපේ වත්මන් ජනාධිපතිතුමා ලංකාවට එන්නේ අප්‍රේල් මාසේ 12 වෙනිදා. ඒ ජනාධිපතිතුමා අද දැන් ඉන්න වත්මන් ජනාධිපතිතුමා අප්‍රේල් මාසේ 27 වෙනිදා දෙරණ 360ට ඇවිල්ලා අර ඩීල් කරන ඕන අහන ඔබතුමා සූදානන්ද රටේ ජනාධිපති වෙන. ඔව් මං සූදානම් කියනවා. අම්මට දු කොහොමද කතන්දරේ සහ තිර රචනයේ මැච් වෙන්නේ නැද්ද? මේක තමයි අපි කිව්වේ මේකේ සැකයක් තියෙනවා නම් ජනාධිපතිතුමාට තුනෙන් දෙක බලයක් මේ රටේ මිනිස්සු දුන්නා නම් අපිට දුන්න දඩුවම හැටියට අපි අතින් වෙච්ච වරද හැටියට එහෙනම් ඒකට ඇක්සිඩන්ට් එක වළක්වපු එකාව විතරක් හිරේ දාලා බෑ ඇක්සිඩන්ට් එක කරපු එකාව දාන්න ඕනේ ඇක්සිඩන්ට් එක කරපු එකාව දාන්නේ කොහොමද ඇක්සිඩන්ට් කරපු උන් ඉන්නේ ඔඩොක්කුවේ අන්න එතරම්යි ප්‍රශ්නේ තියෙන්නේ ඒ ප්‍රශ්නෙට විවෘතව උත්තරයක් නොදී අපිට මඩ ගහලා අපිව විනාශ කරන්න හැදුවට මම අර කිව්වා වගේ මම සත්‍ය කතා කරනනේ මේ සුද්ධෝ ලියවිල්ල කියන්නේ කතෝලිකයන්ට තියෙන විවස්ථා අපේ රටේ විවස්ථාවක වගේ තමයි කතෝලිකයන්ට තියෙන විවස්ථාව අර ජේසුස් වහන්සේ කිව්වා වගේ නොදැනුවත් කරන වරදට සමාව දෙන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ හැබැයි මම අද කතා නොකරනන්නත් ඉන්නේ ඉඳලා මයිතුය කතා කරන්න නැතුව හිටියානම් ඒක වරදක් කිය අර මොලසන හොබන මන්තිතුමනි ගේම් මම දැක්ක තව දෙයක් ඒ ලස්සන එකක් කියලා දිනන ඉන්දියාවේ ගත්තත් ඇමරිකාවේ ගත්තත් ජාතිවාදය පතුරුන එක සාමාන්‍ය දෙයක් ආගම්වාදය පතුරුන එක සාමාන්‍ය දෙයක්. හැබැයි අපේ අපි දකින්න එක කැත වැඩක්. ඒ කැත වැඩේ තමයි ගරු මුලසුන ඔබ වුණ මන්ත්‍රීතුමනි ආගමික නායකයොත් බැල මෙහෙවරකම් කරන සමහර ආගමික නායකයෝ එක් එක් දේශපාලඥයන්ට. අන්න එතනයි අපිට වැරදුනේ. ඉන්දියාවේ වේවා ඇමරිකාවේ වේවා බැල මෙහෙවරකම් කරන්නේ ආගමික නායකයෝ. ආගමික නායකයෝ බැල මෙහෙවරකම් කරන්න ගියොත් දේශපාලඥයන්ට අන්න මේ ප්‍රශ්නේ තුන් ගුණයකින් හතර ගුණයකින් වැඩි වෙනවා. ඔය ඇත්ත කතා කරන්න ගිහිලා තමයි හතර වටේට ගුටි ගන්න එකට ප්‍රශ්නයක් නැහැ. මේ වචනේ දැන් කියවන්න පටන් ගත්තේ ඇත්ත වශයෙන්ම අප්‍රේල් පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මේකේ තියෙනවා දැන් මේ වෙන දේවල් සියලු දේ තියෙනවා. ආගමක් වෙන්න ඕනේ නැහැ. මේ වගේ පොතක් අරගෙන පොඩ පොඩ කියෙව්වොත් කවුරු කවුරුත් තේරෙයි. එදා කියපු වචනේ අද ඇත්තටම සත්‍ය රැස් දෙක ඉස්ත්‍රියේ පේන්න පටන් අරගෙන තියෙනවා. ගරු මුලසුන ඔබ වුණ මන්ත්‍රීතුමනි මම පොඩ්ඩක් අද මේ ආණ්ඩුවට මෙහෙම වෙන්න හේතුව ගැන මම කියන්නේ වැඩිය කතා කරන්න මම එකක් මතක් කරන්න මේ කතාවත් නොකිව්වොත් අඩුවක් වෙනවා ඒකාධිපතියෙක් වෙච්ච හිට්ලර් ගැන ඔබතුමා දන්නවා ඒකාධිපති වෙච්ච හිට්ලර්ට පස්සේ කාලෙකදී එක දිගට එක මිනිහෙක් ජෝක් ගහන්න ගත්තා කේකේව කියනවා අර අපි ෆේල් කියනවා වගේ සාපි කියනවා වගේ එක එක මිනිහෙක් මේක ඇත්ත කතාව. ඊට පස්සේ යාගේ හිටපු හොඳම ගෝලයාට කියලා කිව්වා කවුද මට මේ විහිළු ගොතන එක? ඌ අල්ලන් වරෙන් කියලා. ඊසේ අල්ලන් ආව මිනිහා යුදෙව් ජාතියේ මිනිහගේ නම වෝන්. මේ වෝන් කියන මිනිහාව ආපුවම ආමිනියෝ දැන් හිට්ලර් අහනවලු. ආමිනියෝ උඹ මට බෑ කියනවා කියලා විහිළු ගහනවා නේද කියලා. ඉතින් මෙයා කියනවා ඔව් මම මේ එකක් ගැහුවයි කියලා. එතකොට උඹ මම සතෙක්ගේ නමක් කියලා උඹ මම ඒ වගේ සතෙක් කියලා ගැහුවා නේද මේ මිනිහා කියනවා ඔව් මම එහෙම කිව්වා එතකොට මම මල දවසට යදෙව් නිවාඩු දවසක් වෙනවා කියලා පාහර වීරුවක් උඹ කරා නේද කියලා වෝන්ගෙන් අහනවා වෝන් නෝ කියනවා එතකොට මෙයා අහනවා හිට්ලර් කියනවා ආ හරකෝ තෝ දන්නවද මම තව අවුරුදු දහස් ගණනක් තුරු කීර්ති කදම්බෙන් දිදුලන ජර්මානු ආර්ධී අධිරාජ්‍යය කියන එක එතකොට මෝ හිනා වෙනවා කවුද වෝන් හා හා ගාල හිනා වෙනවා නෑලා කියනවා ඒ විහිළුව නම් මම කරේ නැහැ ඒ විහිළුව ඔබතුමාමයි කරේ කියලා මට ඒක දැක්කම මතක් වෙන්නේ ගම සමග පිලිසඳර මොකද ගම සමග පිලිසඳරත් ගිහිල්ලා අපි නෙමෙයිනේ කියන්නේ කතන්දර මම ෆේල් කියනවා මම ෆේල් නැහැ කියනවා එහෙම බය වෙන්න හේතුවක් නැහැ තමන් අවංකනා තමන්ගේ ඔඩොක්කුවේ හොරු නැත්තම් තමන්ගේ ඔඩොක්කුවේ වංචාකාරයෝ නැත්තම් අද මේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු නෙමෙයි වැරදිකාරයෝ ආණ්ඩුවේ ගජමිතුරෝ මම තව අවසාන එක දෙයක් කියනවා ඔබතුමාට අද අනුතුරන් ගිමක් කරනවා පෙගැසස් කියලා සොෆ්ට්වෙයාර් එකක් මේ ආණ්ඩුව අරන් තියෙනවා හොයලා බලන්න මං අද TRC-ට කියනවා
ඔබතුමාගේ කාලය අවසන් කරමු
මන්ත්‍රීතුමා මේ පෙගැසස් කියන සොෆ්ට්වෙයාර් එක මහා භයානකත්වයක් ඔබේ කැමරා එකේ වීඩියෝ එක ඕන් කරන්න පුළුවන් ඔබේ කැමරා එකේ ඔබ ගන්න ඉන්න තන ගන්න පුළුවන් මේ ආණ්ඩුව අපේව හොයනට වඩා හොයන්නේ ඔබතුමාලගේවා මම මේක වගකීමෙන් කියන්නේ TRC ඉන්න අධ්‍යක්ෂකවරුන්ට ඩයලොග් ආයතන මොබිටෙල් වැනි ආයතනවල ඉන්න මිනිසුන්ට අද කියනවා ඔය පාහර වැඩේට සම්බන්ධ වුණොත් දවසක ආණ්ඩු කෙනෙක්ව පෙරලෙනවා කියනක දවසක ආණ්ඩු කෙනෙක්ව පෙරලෙනවා කියලා මිනිසුන්ගේ පෞද්ගලිකත්වයක් තියන්න ඕනේ ඔබතුමාලට ඔබතුමාගේ දේශපාලන මතයක් තියෙන්න ඕනේ මාධ්‍ය වේදිකාවට මාධ්‍ය කතා කරන්න පුළුවන් දෙයක් තියෙන්න ඕනේ ලැජ්ජ නැද්ද මිනිස්සු ඔහොම පාලනය කරන්නේ හොරකමක් නැත්තම් වංචාවක් නැත්තම් බයක් නැත්තම් මොන බම්බොඩ දෝව කරන්නේ සමම අවසානේ කියනවා මේ සුද්ධෝ බයිබලෙට අත තියලා කියනවා මේ කතෝලිකයෙක්ට මම බුද්ධ ආගමන ගොඩක් ගරු කරන මිනිහෙක් ඒක ධර්මයක්
අවසන් කරනවා
මේ විනාඩිය කිල්ල ගත්තා අවසන් කරනවා නිසා ඔබතුමාගේ මම ඉල්ලීමක් කරනවා මේකට වාම පිළියම් සපෙව්වේ නැත්නම් මේ ආණ්ඩුව කාගේ සාපේ වුණත් ලෝකයේ සාපේ දෙයියන්ගේ සාපේ මේ ආණ්ඩුවට නම මම කියන්නේ 269ක් පාස්කු පාර මරණ එක මහා අසාධාරණයක් අවාසනාවක් හැබැයි දෙවියන්ගේ නාමයෙන් මැරිච්ච මිනිස්සු හැබැයි අද ඔක්තෝබර් මාසෙන් මේ වෙනකොට කියපු ලකුණු වලින් කොරෝනා
වලින්
පාලනය කරන්න බැරි මැරිච්ච මිනිස්සු ප්‍රමාණයක් ඉන්නවා ඒ නිසා ඔබතුමාලට ඒකට සාප වන්දි විඳින්න
ඊළඟට දරු සනන් දිශාන්ත මහත්මයා ඔබතුමාට විනාඩි 8ක් කාලයක් ලැබෙනවා ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි වෙලාව ලබා දීම පිළිබඳව ස්තුතිය පුද කරන ගමන්ම මම අද දවසේ හරින් ප්‍රාන්දු වැත්තමාගේ කතාවෙන් පස්සේ කතා කරන්න ලැබිච්ච එක ගැන කතෝලිකයෙක් හැටියට සතුටු වෙනවා. එක පැත්තකින් හරින් ප්‍රාන්දු මැතිතුමාගේ මුළු කතාව අහගෙන හිටපුවාම මේක නිකන් අර පිට්කොකට් න්‍යායද කියලා මට පොඩි අදහසක් ඇති වෙනවා. මම මුලින්ම කතෝලිකයෙක් හැටියට කල්පනා කරා මේ මාරාන්තික බෝම්බ ප්‍රහාරයත් එක්ක මේ බෝම්බේ දා හරින් ප්‍රාන්දුගේ ඔළුවට පිපුරෝ වගේ එකක් තමයි සිද්ධ වුණේ ඊට දින කීපයක් යනකොට. හරින් ප්‍රාන්දුට මම වචනයක්වත් කියන්නේ නැහැ වෙනම විදිහට මෙතන කතා කරනවා කියලා මම කතා කල්පනා කරන්න හිටියත් මෙතන නොඉන්න අතිගරු ජනාධිපතිවරයා ගැන එතුමා දක්වපු අදහස නිසා මට අකමැත්තෙන් වුණත් මේ දේ කියන්න සිද්ධ වෙනවා. ඒ තමයි හරින් ප්‍රාන්දු මැතිතුමනි එදා ඔබතුමාගේ තාත්තා ඔබතුමාට කියපු වෙලාවේ මගේ පුතේ පල්ලි යන්න එපා හෙට බෝම්බ ගහනවා කියලා ඔබතුමා එදා රජයේ ඇමතිවරයෙක් හැටියට ආරක්ෂක අංශ දැනුවත් කරලා තිබුණා නම් ඔබේ අපේ අහිංසක කතෝලික මිනිස්සු දාස් ගානක් අදත් ජීවත් වෙනවා. ඒ දේ කියවගත්තේ ඔබතුමා මේ අනවශ්‍ය දෙයක් කියන්න ගිහිල්ලයි කියන කාරණේ මම කියනවා. මේක ඔබතුමාගේ බෝම්බේ ඔබතුමාගේ ඔළුවට විපුරා වගේ උනේ. ඔව් ඒක හරි. ඒ නිසා ඔබතුමා සුද්ධෝ බයිබලයේ ගියනලා සුද්ධෝ බයිබලයේ උඩ අත තියලා දිවුරලා ඒකවත් අගෞරවයක් කෙරවදෝ කියලා මට හිතෙනවා. සුද්ධෝ බයිබල නිවේදන ඔක පෙරලා බලන්න ඕන වහම. ඔක චෙක් කරලා බලන්න ඕන මේ මුලාසනේ මන්තුනේ චෙක් කරලා බලන්න මේක මේ සුද්ධෝ බයිබලයේද කියලා. හරි හරි. නෑ සුද්ධෝ බයිබලෙන්. ඔක කියන්න
ඕනේ. ඔව්. හරි. වෙලාව දරන මට වෙනම වෙලාව ඕන නැහැ. හරි හරි. මෙන්න සුද්ධෝ බයිබල ඔබතුමා කියලා තියෙනවද දන්නේ නැහැ. සුද්ධෝ බයිබල එවන්නද ඔබතුමා ගැතර කියවලා තියෙනවද? ඔබතුමාත් මේකට දියුරල එහෙනම් ප්‍රකාශ
කරන්නකෝ.
හරි මම අනේ මේක.
ඒක පොයින්ට් ඔෆ් ඕඩර් නෙමෙයි.
හරින් මන්තුමා මම නිර්මල මරියනිකායේ ස්වාමි කෙනෙක් වෙන්න ඉගෙන ගත්තත් කෙනෙක්. ඒ නිසා මම පොඩ්ඩක් කියවලා තියෙනවා. ඒ නිසා මේ තමුන්නාසේ එදා තමුන්නාසේගේ තාත්තා තමුන්නාසේට කියපු දේ අපේ අහිංසක කතෝලික ජනතාවට කියනනම් අද 100000 ගණක් ඒ අහිංසක මිනිස්සු ජීවත් වෙනවා. ඇත්තටම අපි මේ මුළු කාරණාම දිහා බලනකොට මේ සම්පූර්ණ බෝම්බ ප්‍රහාරයට වග කියන එක්සත් ජාතික පක්ෂය කියලායි මම කල්පනා කරන්නේ. තමුන්නාසේලා කියන හැටියට ඔය අපි පැයක් දුන්නයි කියන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ බෝම්බ ප්‍රහාරයට වග කියන්න ඕන නම් ඒ වග කීමේ මහ මොලකාරයෝ තමුන්නාසේලා. තමුන්නාසේලා යව පත් කෙරුවේ ජනාධිපති කියලා අපි නෙමෙයිනි. පිළිගන්නව නේද? තමුන්නාසේලා උගුර ලේ රහ වෙනකන් වේදිකා ගාන ගිහිල්ලා පත් කරපු කෙනා තමයි මේකට වග කියන්නේ. එහෙමනම් තමුන්නාසේ කියන කතාව නිවැරදි නං මේ කාරණේ ඇස්සෙත් එක්සත් ජාතික පක්ෂය වග කියනවා මේ 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 මරණයට. ඇත්තරම මුලාසනේ මන්තුමනි මේ ප්‍රහාරය නිසා අපි ජයග්‍රහණය කෙරුවයි කියලා එක්සත් ජාතික පක්ෂය කියනවා. මේ ප්‍රහාරය වෙන්න ගොඩක් ඉස්සලා තමයි මේ ප්‍රහාරය වෙන්න වසරකටත් ඉස්සලා තමයි හලාවත සමුපකාර නිලවරණේ තිබ්බේ. එදා ශාන්ත අබේසේකර මන්ත්‍රීමාලා අපි කරට කර හැපිලා මට අද වගේ මතකයි නොවැම්බර් 18 මහින්ද අතිගරු අග්‍රාමාත්‍යතුමා මහින්ද රාජපක්ෂ මහතුමා උපන්දිනයේ දවස තමයි හලාවත සමුපකාර නිලවරණේ තිබ්බේ. සමපකාර නිලවරණය මහසභා නියෝජිතව 84න් 84 දෙනාම අපි එදා පොහොට්ටුවෙන් ඉදිරිපත් කරපු කණ්ඩායම ජයග්‍රහණය කෙරුවා. ඒ කියන්නේ ජනතාවට තමුන්නාන්සර එපා වෙලා තිබුණා මේ පාසු ප්‍රහාරයටත් ඉස්සලා ඉඳලා. පළාත් පාලන මැතිවරණය අපි විශාල ඡන්ද ප්‍රමාණකින් ජයග්‍රහණය කෙරුවා. මෙතනදී හරින් ප්‍රාන්දු මැතිතුමා ඡන්ද ලක්ෂ 49යි කියලා අපිට හුවා දැක්වුවත්
එදා අපි පක්ෂ ගණනාවකින් වෙන්වෙන් වශයෙන් තමයි ඡන්දය ඉල්ලුවේ. ජනාධිපතිවරණය අපි එක කණ්ඩායමක් හැට මේ එකහු කරගත්ත එකේ ප්‍රතිඵලයක් හැටියට තමයි 69 ලක්ෂයක් අපිට ආවේ. ඒ නිසා අතරම සුද්ධෝ බයිබලයේ අරගෙන ඒකට ගහලා දියුරුවත් සුද්ධෝ බයිබලයට ගහලා දියුරලා ඕන තරම් අධිකරණෙත් බොරු සාක්ෂි දෙන කට්ටිය ඉන්නවා. ඒ නිසා මේ ප්‍රහාරයට පැහැදිලිවම වාක්‍යයේ එක්සත් ජාතික පක්ෂයයි කියන කාරණේ අපි පැහැදිලිව කියන්න කැමති. අපි මේ ප්‍රහාරය කොච්චර දරුණු වුණාද කියලා කියනවනම් මේ ප්‍රහාරය හරහා මේ රටට කොච්චර පහරක් එල්ල වුණාද කියලා කියනවනම් එතුමාල්ලා කියන විදිහට ආණ්ඩුව පෙරලෙන තරම් මේක සිද්ධියක් වඩපත් වුණා. අපි අලුත් ආණ්ඩුව ආවට පස්සේ අපේ අගමැතිතුමත් එක්ක අපේ කතෝලික මන්ත්‍රීවරු අපි ගියා අති උතුම් කාඩිනල් මල්කම් රංජිත් මහින්පාණන් මුණ ගැහෙන්න
ප්‍රථම අවස්ථාව විනාඩි දෙකක් කාලයක් තිබෙනවා.
උන්වහන්සේගෙන් අපි විමසීමක් කෙරුවා. හිම්පාණනි අපිට මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිසමක් පත් කරලා තියෙනවා. මේ නිලධාරීන් පිළිබඳව ඔබතුමාගේ විශ්වාසයක් තියෙනවද? ඔබතුමාගේ කැමැත්තක් තියෙනවද? එහෙම වැරද්දක් අඩුපාඩුවක් තියෙනවා නම් අලුත් කොමිසමක් පත් කරන්න ඕන නම් ඒ පිළිබඳව අපි උදව් කරන්නම් අපි ජනාධිපතිත්වයක සාකච්ඡා කරලා ඒ දේ කරන්නම් කියලා කිව්වම එතුමා කිව්වා නෑ මේ ඉන්න කොමිසම පිළිබඳ අපිට ලොකු විශ්වාසයක් තියෙනවායි කියලා. මේකේ අවසන් ප්‍රතිඵලය හැටියට මේ මරණ සිද්ධ වෙන්න ප්‍රධාන හේතුව උනේ දා එක්සත් ජාතික පක්ෂය මේ රට පාලනය කරව මන්දබුද්ධික වැඩපිළිවෙල. එවකට පොලිස් ප්‍රතිවරයා පත් කරන දවසේ මට මතකයි තුෂාර ඇඳුරේල් මන්ත්‍රීතුමයි මමයි ජාතික රූපවාහිනියේ වැඩසටහනකදී මම එදා කිව්වා මේ පොලිස්පතිතුමාට මොලේ අසනීපයක් තියෙනවා කියලා. මෙතුමා වයම් පළාතේ හිටපු අපේ නියෝජ්‍ය පොලිස්පතිවරේ. මට මතකයි මෙතුමා එදා මුන්දරම පොලිස් ස්ථානයට ඇවිල්ලා එතුමම කතාවක් පවත්වනවා. එතුමම සින්දුවක් කියනවා. එතුමා අහපව කතාවක් පවත්වනවා. ගමේ ජනතාව එක්කව කරගෙන අපේ දරුවෝ ටික එක්කව කරගෙන 2000ක් විතර මහ ගිනි අවුවේ තියාගෙන හවස දෙකේ ඉඳලා රෑ 7 වෙනකම් පැය 5ක් එතුමම කතාවක් පවත්වනවා. එතුමම සින්දුවක් කියනවා. ඉතින් මේ මනුස්සයාගේ මොලේ අමාරුවක් තියෙනවා කියන කාරණේ ඕන කෙනෙකුට තේරෙනවා. මේ මිනිහව පොලිස්පති කරපු දවසේ මම එදා ජාතික රූපවාහිනියේ වැඩසටහනේදී මම තුෂාරෙන්දුනට කිව්වා ලොකු විනාශයක් වෙලායි නතර වෙන්නේ කියලා. ජාතික ආරක්ෂාව පිළිබඳ මෙයාලා හැරිලවත් බැලුවේ නැහැ. ජාතික ආරක්ෂාව වල මෙයාලා ප්‍රශ්නයක් වුණේ නැහැ. එදා මහ බැංකුව කොල්ල කාලා ජාතික සම්පත් විකුණලා ජාතික ආර්ථිකය විනාශ කරලා රට අගාධයට ගෙනිහිල්ලා රටේ ආර්ථික වර්ධන වේගය 7.3ට තිබිච්ච ආර්ථික වර්ධන වේගය 2.3ට
තමයි කාලේ අවසන් කරව අමාත්‍යතුමා.
පල්ලම් බස්සවල
ඊළඟට
නය ජාතික පක්ෂය මේ මහා මර
ඔබතුමාට විනාඩි 8ක් කාලයක් ලැබෙනවා.
සුති මිට මාස 3කට පෙර අධිකරණ අමාත්‍යංශයේ අයවැය සම්බන්ධයෙන් කතා කරන අවස්ථාවෙන් පස්සේ අද දිනේ පාර්ලිමේන්තුවේ කතාවක් කරනවා. හැබැයි සභාපතිතුමනි එකම තත්ත්වය තමයි තියෙන්නේ. එදත් මේ සහෝදර පක්ෂවල නායකයෝ කතා කරේ ජාත්‍යන්තරයට. අද කතා කරන්නේ මේ සහෝදර පක්ෂවල නායකයෝ ජාත්‍යන්තරයට. එදා ඒගොල්ලෝ කතා කරේ ඉන්ටර්නැෂනල් කොමියුනිටිකට we don't have a proper court system. Your intervention is very essential. ඒක තමයි ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය. අදත් ඒ විදිහට තමයි මේ අය කටයුතු කරන්නේ. අද මේ රටේ මේ සහෝදර පක්ෂවල නායකයෝ අද කටයුතු කරන්නේ මේ රටේ අධිකරණ පද්ධති කඩා වැටලා මේ කොමිෂන් සභා මේ කියන සියලුම ක්‍රමවේද තුල අපේ රටේ සියලුම පද්ධතින් කඩා වැටලා අද අපේ රටේ මූලික අයිතිවාසිකම් පවා කඩා වැටිච්ච සත්‍යයක් තමයි මේ අය කියන්නේ. අපි තාමත් කනගාටු වෙනවා. මේ පාර්ලිමේන්තුවට මම එනකොට මගේ ස්වරූපය බොහොම ජාතිකවාදී ස්වරූපයක තිබ්බේ. මේ පාර්ලිමේන්තුවේ සහෝදර පක්ෂවල නායකයෝ කතා කරනකොට ගරු සභාපතිතුමා මාව කෙමින් ඒ ජාතිකවාදී තත්ත්වයෙන් එහාට ගිහිල්ලා යම් ආකාරයේ ජාතිවාදී ස්වරූපයකට මාව නැඹුරුවක් වුණා කිව්වොත් නිවැරදි. මොකද මගේ රට, මගේ ජාතිය, මගේ ආගම ගැන කතා කරන්න මම බය වෙන්න ඕනේ කතා කළ යුතුයි කියන තැනට මට එන්න සිද්ධ වුණා. මොකද සමහර සහෝදර පක්ෂවල නායකයෝ කතා කරේ සිංහල භාෂාවද තමිල භාෂාවද මුලින්ම මේ රටේ බිහි වුණේ. ඒක තමයි ඒගොල්ලන්ගේ ප්‍රධාන ප්‍රශ්නේ. ඒ එදා උතුරේ නිජබිමේ හිටියේ සිංහල මිනිස්සු නෙමෙයි දෙමළ මිනිස්සුද හිටියේ කියන කතාවයි එයාගේ ප්‍රධාන ඉලක්කය උනේ. අද මේ සහෝදර පක්ෂවල නායකයෝ අන්තගාමීන්ට තමන්ගේ දේශපාලන පක්ෂ තුල වැඩෙන්න ඉඩකඩ සපුරලා තියෙනවා. ඉතාලි ජාතික නිකොලායි මැකියෙවෙල්ලි ප්‍රින්ස් පොතේ කියලා මෙන්න මෙහෙම දේශපාලනයේදී වඩා වැදගත් වන්නේ බලයයි. බලය ලබා ගැනීම, බලය පවත්වා ගැනීම, බලය ව්‍යාප්ත කිරීමෙහි ප්‍රධාන කාර්යයයි. ඒ සිදු කරන මාධ්‍ය කුමක්ද යන්න වැදගත් නොවේ. අද අපේ රටේ මේ ඉන්න සහෝදර පක්ෂවල නායකයෝ බල්ලෝ මරලා හරි තමන්ගේ බලය තියාගෙන තමයි උත්සාහ කරන්නේ. මෙයට අවශ්‍ය වෙලා නැහැ, මෙයට අවශ්‍යතාවයක් නැහැ මේ ජාතිකවාදී ශ්‍රී ලාංකික ජාතියක් හදන්න. මෙයාගේ අවශ්‍යතාවය වෙන්නේ අන්තගාමීත්වය සඳහා අවශ්‍ය උඩගෙඩි දෙන්න. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි උතුරේ දමිළ නායකයෝ අද එක්සත් ජාතිකයේ මානවහිමිකම් කවුන්සිලය තුල අපිට විපක්ෂව ඡන්දය ලැබෙද්දී සතුටු වෙන්නේ. අද මුස්ලිම් සමහර පක්ෂවල නායකයන්ගේ තත්ත්වය ඒකම තමයි. විශේෂයෙන්ම අද මේ අය කිසිම වෙලාවක නැගෙන හිරින්න දමිළ සහෝදරයෝ ගැන කතා කරන්නේ නැහැ. අද ඒ අයගේ ජීවන තත්ත්වය බැලුවම සමහරලාට සුසාන භූමි මුස්ලිම් අන්තගාමී අත්පත් කරගෙන සමහර පාසල්වල ක්‍රීඩා පිටි මුස්ලිම් අන්තගාමී අත්පත් කරගෙන. හැබැයි ඒ අය වසනකවත් කතා කරන්නේ නැහැ. අද කතා කරන්නේ අපේ රටේ අධිකරණ පද්ධතියට අපේ රටේ හමුදා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැහැදිලිව කියන්න ඕනේ. මේ අපේ රටේ ඉන්න සාම්ප්‍රදායික සූෆි මුස්ලිම්වරු ඔය කියන අන්තගාමීත්වයට කිසිම වෙලාවක ඉඩ තියන්නේ නැහැ. හැබැයි අසාත් සාලිලා වගේ අය අන්තගාමීන්ට දෙන ඉඩ අද අපි ජනමාධ්‍යවල දකින්නේ නැහැ. හැබැයි මේ ආණ්ඩුවක් හැටියට අපි අසාත් සාලිලා වත්තරණු අරගෙන බය නැතුව ඔවුන්ට විරුද්ධව අද නීතිය ක්‍රියාත්මක කර තත්ත්වය අපිට පැහැදිලිව පේන්න තියෙනවා. පැහැදිලිව කියන්න ඕනේ අපේ කාදිනලතුමා අකාදිනලතුමානතුමායි තමයි පැහැදිලිව කියනවා මෙරටේ බෞද්ධයෝ ඉන්නකම් විතරයි මේ ක්‍රිස්තියානි භක්තිකයන් ඉඩ තියෙන්නේ කියලා. සබ්බේ සත්තා බවන්තු සුඛිතත්ත සියලු සත්ත්වෝ නිදුක් වෙත්වා කියන ඒ වාක්‍යයත් එක්ක තමයි අපේ ආගම බැඳලා තියෙන්නේ. ඒ තියෙන ආනුභාව නිසා තමයි අපි ඔක්කොම අපිට ජීවත් වෙන්න පුළුවන්කම හැකියාව ලැබිලා තියෙන්නේ. හැබැයි එකක් තියෙනවා, දැන් අපි හේතු බලවාදයත් එක්ක කතා කරනකොට මේ කොමිෂන් සභාවට මුල් වෙච්ච කාරණා බැලුවාම ඒ අහිංසක ජනතාවම මිය ගිහලා ඉවරයි. ඒ අහිංසක ජනතාව ගෙන ආපු එක කාරණයක් තියෙනවා. ඒ තමයි එක රටක් එක නීතියක් කියන සංකල්පය. දැන් මෙතනට ඉස්සෙල්ලා කතා කරලා ගිය විපක්ෂේ මන්ත්‍රීවරු ඊට ඉස්සෙල්ලා රාත්‍රියේ තමන්ගේ තාත්තා කිව්වා කියලා පල්ලිලෝ ගිය මිනිස්සු අපි බලයට ආවේ මේක මතින් කියලා කියවනම් ඇයි තමන්ගේ බලය ආරක්ෂා කරගන්න තිබෙන්නේ නැද්ද? ජාතික ඇඳුම්පත් අංකය දන්නවනම් බෝම්බ ගහන වෙලාව දන්නවනම් තමන්ට නොහැකියාව ඇයි එච්චර නොහැකියාව? තමන්ගේ ට්විටර් ගිණුමේ තමන්ගේ ෆේස්බුක්යේ දාන්න තිබෙන්නේ නැද්ද මේ බෝම්බයක් තියනවා කියලා? හැබැයි ඒක කරන්නේ නැතුව දැන් බලය ගත්තේ අපි මෙහෙමයි කියනවා. තමන්ට බලය රැක ගන්න බැරි ඒ කාලකන්නිකම ගැන කතා කරන්නේ නැහැ. මේ අහිංසක මිනිස්සුම මැරෙන්න පුද කරමු නිරපරාධ යන්න දීපුව කියලා කතා කරන්නේ නැහැ. අපි බලය ගත්ත එක ගැන තමයි කතා කරන්නේ. ඒ නිසා පැහැදිලිවම හේතුඵලවාදී අනුව අපි මේ தත්ත්වෙ නිර්මාණය වෙච්ච හේතු අපි හොයන්න ඕනේ. ඒ තමයි මද්රසා පාසල්. එකපැත්තකින් බුර්කාව වගේ ඒ අන්තගාමී ගෝත්‍රවාදී ඇඳුම් මද්රසා පාසල්. අද සමහර විපක්ෂයේ මන්ත්‍රීවරු කියනවා මද්රසා පාසලුයි පිරිවෙනු එකයිලු. මතක තියාගන්න මද්රසා පාසලුයි පිරිවෙනු එකයි කියනලා ඇස් වෙන්න එපා. ඒකම තවත් සමහර අය කියනවා විහාරගම් දේවාල පනත කියන්නේ පුද්ගලික පනතක් කියලා. මේ පුද්ගල පනත් නෙමෙයි විහාරගම් දේවාල පනත. මේ කුමන්ත්‍රණය ඇතුළතින් පිටතින් දේශීය විදේශීය ඕන විදිහට එනවා. හැබැයි මේ හැම කුමන්ත්‍රණයකට අපි නොබියව අපි මූණ දෙනවා. පැහැදිලිව කියනවා මේ රටේ 69 ලක්ෂයක් ජනතාව අපිට ඡන්ද දුන්නේ වෙන මොකක් නිසා නෙමෙයි. මේ රටේ එක රටක් නීතියක් කියන්නේ. ඒ වෙනුවෙන් අපි පැහැදිලිව කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ මද්රසා පාසල් තුල මේ සියලුම දරුවෝ මේකේ මේ මුස්ලිම්ද සිංහලද බුද්ධාගමද නෙමෙයි. මේ දරුවන්ට අන්තගාමීත්වය උගන්වන්න බෑ. ඒ සඳහා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් යටතේ ඒ සියලුම දෙනාටම ඉගැන්වීම කරන්න ඕනේ. ඒ ඉගැන්වීම හරහා අන්‍ය ආගමිකුට ඇඟිල්ල දික් කරන්න, අන්‍ය ආගමිකව මරා දමන්න ඉගැන්වීමක් කරනවා නම් ඒ ම්ලේච්ඡ ක්‍රියාවලිය. ඒ සම්පූර්ණ අපි බැහැර කිරීම පැහැදිලිව කර යුතුයි. අනෙක් කාරණය තමයි මේ සියල්ල වෙනස් වෙනවා එක්කම අපි සාමාන්‍ය නීතියෙන් කරන්නේ සභාපතිතුමා අසමානතා අපි සමාන කරන්න ඕනේ. නීතිය කියන්නේ ඒකයි. අසමාන දේවල් තියෙනවා නම් අපි වර්ග වලට වෙන් වෙලා තියෙනවා නම් අසමාන වෙලා තියෙනවා අපි සමාන කරන්න ඕනේ. හැබැයි අපේ රටේ නීති පද්ධති ගණනාවක්
ඔබතුමාට විනාඩි දෙකක් කාලයක් තිබෙනවා.
වෙලා තියෙන්නේ මොකද්ද? ඒ සමානතා සියල්ලම අසමානතාව බවට පත් කරන්න. ඒක තමයි අපි එක රටක් ගණීතියක් වෙන තැනට ගේන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි අපි කටයුතු කරන්න ඕනේ. ඒ නිසා තමයි ජනතාවට බලය දුන්නේ. තවත් විශේෂ කාරණයක් තියෙනවා. මද්රසා පාසල් ඒකම ඔය බුර්කා වගේ දේවල් එක්කම තව වැදගත් කාරණයක් තියෙනවා. මට මතක් වෙනවා එක සිද්ධියක්. අර අපේ රටේ තුංගසිරිට වෙච්ච වැඩේ. සෞදි අරාබිය වැඩ කරන්න ගිය අපේ රටේ තුංගසිරිගේ පුතා දුව යවනවා වෙසක් කාඩ් එකක්. වෙසක් කාඩ් එකේ තියෙන බුදුහාඳුලගේ පින්තූරේ. වෙසක් කාඩ් එක කාමරේ තියාගත්ත කියලා තුංගසිරිව පිටුවහල් කරන්නේ සෞදි අරාබියෙන් කසපහර දීලා. හැබැයි අපි කවදාක්වත් අපේ රට තුල එහෙම දේවල් කරන්නේ නැහැ. ඒ නිසා මේ අපි කිසිම වෙලාවක මූලික මානවයිති වාසිකම් අපි කිසිම වෙලාවක සංස්කෘතිය වලට ගරහන්නේ නැහැ. අපි ඔක්කොම එකට ජීවත් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක තමයි අපි සාක්ෂාත් කරන්න ඕනේ. අද විශේෂයෙන්ම වැඩි හරියක් කතා කරමු මේ පරිසරය ගැන, ස්වභාව ධර්ම ගැන, වනජීවීන් ගැන. අපි කවුරුත් දන්නවා අපේ රටේ තියෙන දූපතක්.
අපිට ඉඩකඩ නැහැ. ඒ නිසා පැහැදිලිව සභාපතිතුමා අපි එතනින් එහාට ගිහිල්ලා අපි කතා කරන්න ඕනේ ජාතික ජනගහන පාලන තත්වයක් අපි නිර්මාණය කරන්න ඕනේ. අපි දන්නවා මේ තියෙන සම්පත් මදි. එහෙම තියත් තුල තියෙන තත්වයක් තුල ජාතික ජනගහන පද්ධතියක් මේ පරිසරය ආරක්ෂා කරන්න, ස්වභාවික වන සම්පත් ආරක්ෂා කරන්න, අලිය ආරක්ෂා කරන්න ඕන නම් ඔය කොළඹ ඉන්න ජනතාවට කතා කරන මිනිස්සුන්ට අපි ජාතික ජනගහන පාලනයක් ඇති කරලා ඔය චීනේ කරලා තියෙන්නේ. ඒ විදිහට අපේ රටත් විද්‍යානුකූලව එහෙම නියම ප්‍රතිපත්ති වලට අපි යන්න ඕනේ. එවැනි කාරණා එක්ක ගිහිල්ලා අපි සිළුමු දෙනා එක්ක අපි එකතු වෙලා මම අවසන් කරනවා ගරු සභාපතිනි අපි එකතු වෙලා වැඩ කරන්න. මේ තත්ත්වය තුල මේ රට එක තැනකට ගෙනෙන්නලා අපේ සූෆි වරුන් වගේ අපේ මුස්ලිම් ජනතාව අපිත් එකතු වෙලා අද එක මුස්ලිම් සහෝදරයෙක් ඉන්නවා අද පැහැදිලිව ඇඳේ. ඒ මොකක්ද අදාළ
සභාපතිතුමනි, මේ ගරු මහන්සිතුමායි කතාවේදී වැරදි අර්ථයක් කියන්නට හොඳ නෑ. ඒක මම නිදොස්ම ඉල්ලීමක් කරනවා. සෞදි අරාබිය කියන්නේ ඉස්ලාමීය රටක්. ඉස්ලාමීය සෞදි අරාබිය රජය කරන හැම දෙයක්ම ඉස්ලාමීය කියලා මයින්ට් එපා කරුණා කරලා. ලංකාවේ ඉන්න දේශපාලන නායකයෝ රාජ්‍ය නායකයෝ අතුරුදන් කළොත් මාධ්‍යවේදීන්ව දේශපාලන ඝාතනයන් කළොත් අපි බුද්ධහක්මට දොස් කියන්නේ නැහැ. එහි තියෙන අධිකොටිවාදී රජය වැරදි අර්ථ නිරූපණයක් කියයි.
පැහැදිලිව කියනවනේ මේ සමස්ත ක්‍රියාවලිය තුල අන්තගාමීත්වයට දෙන්නේ නැතුව අපේ රට අපි සිළුම දෙනාට එක ජීවත් වෙන බල වටපිටාවක් හදන්න එක රටක් එක නීතියක් කියන සංකල්පය ජනතාවයි දුන්නු බලය අපි සාක්ෂාත් කරන්න අපි එකට වෙනින්න කියන කාරණය මතක් කරමින් නිහඬව බොහොම ස්තුත්.
මිලඟට කීර්ති පැස්කෝල් ගරු මන්තුම ඔබතුමාට විනාඩි 8ක් කාලයක් ලැබෙනවා.
මුල්ලාසන රුඩ මන්ත්‍රීතුමනි, මේ අවස්ථාවේදී අපිට පේන්න තියෙනවා අපේ හරින් ප්‍රාන්දු මන්ත්‍රීතුමා දැන් මෙතන නොහිටියත් එතුමා පිච්චි තමයි දැන් මේ හැම කතාවක්ම කරන්නේ. එතුමා බයිබලය ගෙනහල්ලා දිවුරුන් දීලා කරපු ප්‍රකාශය වුණත් එතුමාගේ ක්‍රියාදාමය දිහා බැලුවොත් මුලින්ම එතුමා පාස්කු ප්‍රහාරයේ වෙලාවේ පළමුවෙන්ම තම වගකීම අතහැරියා. එතුමාගේ ආගමෙන් පාවලා තියෙන වගකීම එතුමා අතහැරියා. දෙවනුව එතුමා මොකද කරේ? දෙවනි පාපකර්මයේ විදිහට මේ ප්‍රශ්නයේදී පාස්කු ප්‍රහාරයට මුහුණ දුන් ජනතාවට සාධාරණ ඉෂ්ට කරමින් සිටපු අති උතුම් රංජිත් මැකලම් පියතුමාට නිඳිතයි කියලා ප්‍රකාශ කරමින් දෙවරි වටරත් පාපයට අසු වුණා. එතුමාගේ ආගමට අනුව තුන්වෙනි අද දිනේ කියපු ප්‍රකාශනය තුල ඉතමත් බරපතල ප්‍රකාශනයක් එතුමා කරා. අපි හැමෝම දැක්කා. එතුමා කිව්වා ආගමික නායකයන් දේශපාලඥයන්ට බැල මෙහෙවරකම් කරන්න එපයි කියලා. ඒ කිව්වේ කතෝලික සභාවේ නායකතුමාට. ඒ විදිහට එතුමා පිස්සු හැදිලා වගේ දැන් තමයි කටයුතු කරන්නේ. පිස්සු හැදිලා එතුමා පාස්කු ප්‍රහාරය පිළිබඳ පිස්සුවෙන් නන්දොඩවන තත්ත්වයට පත් වෙලා තියෙනවා. එතුමා විසින් කරපු දේ එතුමාටම දරා ගන්න බැරුව පිස්සුවෙන් දොඩවන තත්ත්වයකට පත් වෙලා තියෙනවා කියන එක මම පළවම කියන්න ඕනේ. ඊළඟට එතුමා කියනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් මේකට සම්බන්ධයි කියලා. ඒ වගේ කතන්දරයක් කියනවා. අපිට මතකයි 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට එනකොටත් බලයට ආවහමත් කිව්වා LTTE එකේ සහයෙන් තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා ආවේ කියලා. අවසානයේදී එතුමාගේ ඍජු නායකත්වය තුළ ත්‍රස්තවාදය සහ මුලින්ම නැති වුණා. ත්‍රස්තවාදී වැරදිකරුවන් සම්බුලිම නැති කර මේ පොළොව තලයෙන් ඉවත් කරා. දඬුවම් ලබා දුන්නා. යුද්ධය අවසන් කරා. සියලු ජාතීන්ට සාමය සහෝදානය සහ සහෝදරත්වය ලබා දුන්නා. නිදහස ලබා දුන්නා. ජනතාව පිළිගන්න මුළු රටම පිළිගන්න ආදරය කරන නායකයා බවට පත් වුණා. ඒ වගේ තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් බලයට එනකොට තිබිච්ච තත්ත්වය පාස්කු ප්‍රහාරය නිසා මුළු රටම භීතියට පත්වලා තිබුණේ. මරණය අභියස හිටියේ. පාස්කු ප්‍රහාරය විතරක් නෙමෙයි එතුමාට ලැබිච්ච වගකීම මේ ත්‍රස්තවාදේ අන්තවාදේ මුස්ලිම් අන්තවාදේ වහබ් වාදේ සියලුම අක්මුල් සිඳලා දාලා මේ රට නිදහස් කිරීමේ වගකීම තමයි එතුමාට මේ ජනතාව විසින් බාර දුන්නේ. කතෝලික ජනතාවත් බෞද්ධ ජනතාවත් මුස්ලිම් ජනතාවත් විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න සමහර අන්තවාදයට උඩගෙඩි දෙන වහබ් වාදයට උඩගෙඩි දෙන මුස්ලිම් අන්තවාදීන්ගේ අරමුණ නෙමෙයි සමස්ත ජනතාව තුළම හිටිය මුස්ලිම් ජනතාව තුළ සූෆි මුස්ලිම් වාදයේ සම්ප්‍රදායික මුස්ලිම් වාදයේ පිළිගන්න පිරිසක්. ඒ සියලු දෙනාගෙන් ප්‍රාර්ථනය වුණේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රට ඒ අන්තවාදයෙන් නිදහස් කරගන්නවායි කියන එක. අපි දන්නවා මේ පාස්කු ප්‍රහාරය ගැන කතා කරොත් ගරු මන්ත්‍රීතුමනි, පාස්කු ප්‍රහාරය ගැන කතා කරොත් අපි දන්න මේ අන්තවාදයේ ආරම්භය 90 දශකයේ කියලා. වහබ් වාදයේ නැගීම සිදු වුණේ, අන්තවාදයේ නැගීම සිදු වුණේ වකවානන් තුල කත්තන් කුඩිය මුල් කරගෙන කත්තන් කුඩියේ සාෆි මුස්ලිම්වරුන්ට හිර්ලජ්ජ ලෙස ප්‍රහාර එල්ල කරමින් පල්ලි ගිනි තබමින් ආරම්භ වුණු මෙම ඒ ක්‍රියාදාමයට සම්පූර්ණම සහය ලබා දුන්න මේ පාර්ලිමේන්තු උදලේ හිටපු මේ අපිට පේන්නම ඉන්න මන්ත්‍රීවරු මුජමන් රහ්මාන්ලා, ඒ වගේම රවුෆ් හකීම්ලා මේ පාර්ලිමේන්තු උදලම අන්තවාදය ගැන කතා කරනකොට කොරහෙත් කිමුල්ල දකින්නයි කියලා වෙලා දන ඒක ආරක්ෂා කරා. ඒ ආරක්ෂා කරපු හින්දා තමයි මේ රටම සහ මුලින්ම ගිනි අරගෙන 269ක් ඝාතනය ලක් වෙලා ඝාතනය ලක් වෙලා ඒ ඝාතනය නිසාම මේ රටේ ජනතාව වන්දි ගෙවන තත්ත්වයට පත් වුණේ.
අභාපතුමනි, මේ ගරු මන්ත්‍රීතුමා කතා කරනකොට මේ අපේ නම් සඳහන් කරනවා. මම කියන්නේ තුමා කතා කරනවා නම් අපේ නම් සඳහන් කරනවා නම් අපි කියලා තියෙන මොන හරි දේවල් තියෙනවා නම් ඒවත් එක්ක කතා කරන්න ඕනේ. නිකන් මෙතන නැගිටලා කතා කරලා මන්ත්‍රීවරුන්ගේ නම් සඳහන් කිරීම විශේෂයෙන් මගේ නම මම මෙතනදීම සඳහන් කළා. ඒක ඔබතුමා ඔබතුමාට අවධානය යොමු කරන්න කතාවක් කරනකොට කොහොමද කතා කරන්න කියලා
ප්‍රකාශිපත්.
ඔබතුමා 2017 දී මේ පාර්ලිමේන්තු වලදී කිව්වා මේ රට තුළ මුස්ලිම් අන්තවාදය නැහැ. කොරහ කිඹුල්ල දකින්න එපා. ඒක නිසා ඒක පැහැදිලි ලෙස ප්‍රකාශයක් කරා. අපි ඒක දන්නවා. සෙන්සාර්ඩ් පරීක්ෂා කරලා බලන්න පුළුවන්.
කතාව හෙන්සාඩ් එක අරගෙන ඔබතුමා කියවන්න මම මොකද්ද කියලා තියෙන්නේ කියලා.
අපි බලමු ඒක.
අතරින් මෙතනින් අන්තවාදය අරයා මෙයා කියන ඒවා අරගෙන කතා කරන්න එපා.
අපි දන්නවා
කියලා දෙන්න පාර්ලිමේන්තුවේ කතා කරන්න විදිය.
අර මන්ත්‍රීතුමා මුන්ගේ නම් ප්‍රකාශ නොකර තමයි කතා කරන්නේ.
සූෆි මුස්ලිම් වරුන් දෙරේව වහබ්වාදී ප්‍රජනරත්ය ආරම්භ වුණා. හලාල් නමින් අපි සැමට එකට ආහාර අනුභව ක්‍රමේ නැති කරා. ඒ වගේම මුස්ලිම් පාසල්, අරාබි පාසල්, නිකාබය, බුර්කාව, මද්රසා පාසල් ඇති කරා. ඒ වගේම ඒ තත්ත්වය තුලින් සමස්ත මුස්ලිම් ප්‍රජාව වෙන් කිරීම, හුදකලා කිරීම අනිවාර්යම සිද්ධ වුණා. ඒ සියලුම දේවල් අභියස මේ කියන පිරිස් සියලුම දෙනාම කටවහගෙන හිටියා. ඒ සම්බන්ධයෙන් ඊට විරුද්ධව කටයුතු කරේ නැහැ. අපේ ඒ නිසා මේ தත්ත්වය ගැන පැහැදිලි.
ඔබතුමාට තව විනාඩි දෙකක් කාලයක් තිබෙනවා ගරු මන්තුමා.
අපි දන්නවා ඒ தත්ත්වය තුල අපිට වගකීමක් තියෙනවා. මේ රටේ අන්තවාදයේ සහ ත්‍රස්තවාදයේ නැති කිරීම සඳහා ජන වරමක් ලබා දුන්නා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. ඒ වරම ඉෂ්ට කරන්න ඒ සඳහා අනිවාර්යයෙන්ම මේ රජය එදා 2005 දී දෙමළ ත්‍රස්තවාදය නැති කරා වගේම මුස්ලිම් අන්තවාදයත් වහබ් වාදයත් මිනිමන්න ත්‍රස්තවාදයත් සහමුලින්ම අවශ්‍ය කරනා වගේම ඒකට හේතු පාදක වෙන සියලුම හේතු අපි නැති කරන්න කටයුතු කරනවා. ඒ යටතේ මද්රදා පාසල් නමින් 1 සිට 11 දක්වාම ශිෂ්‍යන්ට අන්තවාදය උගන්වන පාසල් තියෙනවා නම් ඒ සියලුම දේවල් තහනම් කරනවා. ඒ වගේම මුහුණ පේන්නේ නැති වෙන්න ත්‍රස්තවාදයේ වෙනම මිනිසුන්ව වෙන් කරන නිකාබය වැනි බුර්කා වැනි දේවල් අපි තහනම් කරනවා. ඒ වගේම ත්‍රස්තවාදයේ පෝෂණය කරපු වහබ් වාදයට අයිති සියලුම සංවිධාන තහනම් කළ යුතුයි. ඒ වගේම අපි දන්නවා මේ රටේ ජනතාව ඉල්ලුවා එක නීතියක් ඉල්ලුවා. ඒ නීතිය යටතේ උතුරේ තේසවලාමේ නීතිය, උඩරට කඳ උඩරට නීතිය, ඒ වගේම ශර්යා නීතිය, ඒ වගේම රෝම ලන්දේසි නීතිය වෙනුවට සියලු දේ එකතු කරලා සියලුම නීතිවල තියෙන හරි දේ එකතු කරලා අපේම වූ නීතියක් නිර්මාණය කළ එක නීතියක් යටතේ මේ රට ගෙනා යුතු ත්‍රස්තවාදයේ පෝෂණය නොවෙන්න. ඒක නිසා ඒ සියලු වගකීම් මහින්ද රාජපක්ෂ දා කළා වගේම දෙමළ
ත්‍රස්තවාදීන්ට
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අනිවාර්යයෙන්ම මේ
රට සෙල්ලරාසා ගජේන්ද්‍රන් ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5ක් කාලයක් ලැබෙනවා.
அவை தலைவர் அவர்களே, இன்று இரண்டாவது நாளாக இந்த ஈஸ்டர் குண்டு தாக்குதல் தொடர்பான விவாதம் இங்கே நடைபெற்றுக் கொண்டிருக்கின்றது. அதன் மீதான அந்த விசாரணை அறிக்கை தொடர்பான விவாதம் இங்கே நடைபெற்றுக் கொண்டிருக்கின்றது. இந்த விவாதம், இந்த அறிக்கை தொடர்பாக நேற்றைய தினம் எங்களுடைய கட்சியின் தலைவர் ராஜேந்திரகுமார் பொன்னம்பலம் அவர்கள் மிக தெளிவான ஒரு கருத்தை இங்கே பதிவு செய்திருந்தார். இந்த சபையிலே ஆளும் தரப்பிலிருந்தும் எதிர் தரப்பிலிருந்தும் பலரும் பல்வேறுபட்ட கருத்துக்களை கூறினாலும் எங்களை பொறுத்தவரையிலே நேற்று எங்களுடைய கட்சித் தலைவர் கஜேந்திரகுமார் பொன்னம்பலம் அவர்கள் கூறிய அந்த கருத்துக்களின் அடிப்படைகளை நீங்கள் பரிசீலனை செய்து உங்களுடைய பக்கத்தில் இருக்கக்கூடிய தவறுகளை நீங்கள் திருத்திக் கொள்ள தவறினால் இந்த நாடு ஒரு பேரழிவிற்கு சென்று விழுவதனை யாராலும் தடுக்க முடியாது. உங்களுடைய அறிக்கைகள், உங்களுடைய பிரச்சாரங்கள் அனைத்துமே எவ்வாறு அமைந்திருக்கிறது என்று சொல்லி சொன்னால், கடந்த 2009 மே 18 வரை எப்படி ஒட்டுமொத்தமான தமிழ் மக்களையும் பயங்கரவாதிகளாக சித்தரித்து அந்த பயங்கரவாதம் என்ற போர்வைக்குள் தமிழர்களுக்கு எதிராக ஒரு யுத்தத்தை கட்டவிழ்த்துவிட்டு தமிழ் தேசத்தினுடைய இருப்பை இல்லாது அளிக்கின்ற செயல்பாடுகளில் நீங்கள் கவனம் செலுத்தினீர்களோ, அதே போன்றதொரு அணுகுமுறையை 2009 மே 18 பிற்பாடு அந்த யுத்தம் முடிந்த தருவாயிலே நாட்டினுடைய பொருளாதாரத்தின் அதி உச்ச நிலைமையிலே முஸ்லீம் மக்கள் உயர்ந்திருந்ததை பொறுத்து கொள்ள முடியாத நீங்கள் அந்த முஸ்லீம் மக்களுடைய பொருளாதாரத்தை அழித்து அவர்களுடைய முதுகெலும்பை முறித்து முஸ்லீம் மக்களையும் தமிழ் மக்களை போன்று ஒரு அடிமைகளாக இந்த தீவிலே கொண்டு வந்து விட வேண்டும் என்கின்ற ஒரு நோக்கத்தோடு குறிவைக்கப்பட்டு அந்த முஸ்லீம் மக்களுக்கு எதிரான நடவடிக்கைகள் தீவிரப்படுத்தப்பட்டு கொண்டிருக்கின்றது. 2010 மஹிந்த ராஜபக்ஷ அவர்கள் 10 மீண்டும் ஜனாதிபதியாக பதவியேற்றதிலிருந்து தொடர்ச்சியாக இடம்பெறுகின்ற செயல்பாடுகள், அது ரெண்டு அரசாங்கமாக இருந்தாலும் தொடர்ந்து இடம்பெறுகின்ற செயற்பாடுகள் என்பது முஸ்லீம் மக்களை முற்றாக குறிவைத்து அவர்களுடைய பொருளாதாரத்தை அழித்தொழித்து அவர்களை ஒரு ஏதிலிகளாக்குகின்ற ஒரு செயல்பாடுதான் தீவிரமாக இடம்பெற்றுக் கொண்டிருக்கின்றது. இந்த ஈஸ்டர் தாக்குதலிலே சம்பந்தப்பட்டவர்களாக சொல்லப்படுகின்றவர்கள் கடந்த 2009 முற்பட்ட காலப்பகுதியிலே தமிழர்களுக்கு எதிரான யுத்தத்திலே தமிழீழ விடுதலை புலிகளோடு இலங்கை அரசு படைகள் மேற்கொண்ட யுத்த காலப்பகுதியிலே விடுதலை புலிகளை நேரடியாக எதிர்கொள்ள திராணியற்ற படைகள் அரசு தமிழ் முஸ்லீம் மக்களுக்கிடையே உறவை
சீரழித்து
தமிழ் முஸ்லீம் உறவை சீரழித்து அதனூடாக ஒரு நன்மை அடைந்து கொள்ள வேண்டும் என்கின்ற நோக்கத்தோடு ஆயுத பயிற்சி கொடுத்து சம்பளம் கொடுத்து பயன்படுத்தியவர்கள் சிலர்தான் இந்த செயல்பாடுகளிலே ஈடுபட்டிருந்தார்கள். அவ்வாறு சிலர் அந்த தாக்குதல்களில் ஈடுபட்டார்கள் என்பதற்காக நாடு முழுவதும் வாழக்கூடிய ஒட்டுமொத்தமான முஸ்லீம் மக்களையும் கடந்த பல தசாப்தங்களாக அரசாங்கத்தோடு ஒத்துழைத்தார்கள் என்பதனையெல்லாம் மறந்து ஒட்டுமொத்த முஸ்லீம் மக்களையும் குற்றவாளி கூண்டிலே கொண்டு வந்து நிறுத்தியிருக்கிறீர்கள் என்று சொல்லி சொன்னால், கடந்த அரசாங்கத்தை நோக்கி இந்த அரசாங்கம் விரல் நீட்டி அந்த தாக்குதல் தொடர்பாக பழியை போட்டுக் கொண்டிருந்தாலும் கூட இந்த அரசாங்கமும் அந்த முஸ்லீம் மக்களை தொடர்ந்தும் குற்றவாளிகளாக வைத்துக் கொள்கின்ற நோக்கிலேதான் செயல்பாடுகளை முன்னகர்த்தி கொண்டிருக்கின்றது. ஆகவே இங்கே இந்த பிரச்சனைகளினுடைய அடிப்படை என்பது இந்த சிங்கள பௌத்தர்கள் தவிர்ந்த ஏனையவர்கள் இந்த மண்ணிலே ஆதிக்கம் செலுத்த முடியாதவர்களாக உங்களுடைய பெரும்பான்மை இனத்தவர்களுடைய அடிமைகளாக்கப்பட வேண்டும் என்கின்ற நோக்கத்தோடு தான் இந்த செயல்பாடுகள் முன்னெடுக்கப்படுகின்றது. ஆகவே இந்த அடிப்படை மனநிலை மாற்றப்பட வேண்டும். அந்த மனநிலை மாற்றப்படுவதாக இருந்தால் இந்த நாட்டினுடைய அரசியல் கட்டமைப்பு மாற்றப்பட வேண்டும். இந்த ஒட்டியாட்சி கட்டமைப்புக்குள் உங்களுக்கு தமிழர்களையும் முஸ்லீம்களையும் கருவறுக்கின்ற சிந்தனை மட்டும்தான் வருமே தவிர தொடர்ந்தும் இந்த சமூகங்களை பயங்கரவாதிகளாக சித்தரித்து இவர்களை ஒடுக்குகின்ற செயல்பாடுகளைத்தான் நீங்கள் முன்னெடுப்பீர்களே தவிர ஒருபொழுதும் இந்த மாதிரியான விளைவுகளை உங்களால் தடுக்க முடியாது. ஒடுக்கப்படுகின்றவர்கள் நிச்சயமாக போராடுவதற்கு தான் முற்படுவார்கள் என்பதனை இந்த இடத்திலே பதிவு செய்து கொள்ள முற்படுவதோடு அப்போருக்கு பிற்பாடு கூட அப்பாவி தமிழர்கள் தொடர்ந்தும் பயங்கரவாத தடைச்சட்டத்தின் கீழ் கைது செய்யப்படுகின்றார்கள். வடகு மாகாணத்தைச் சேர்ந்த பலர் கைது செய்யப்பட்டு பொய்க்குற்றச்சாட்டுகள் சுமத்தப்பட்டு காலியில் இருக்கக்கூடிய சிறைச்சாலைகளிலே அடைத்து வைக்கப்பட்டிருக்கின்றார்கள். நேற்றைய தினம் அவர்களை பார்வையிடுவதற்காக காலி தங்காலையில் இருக்கக்கூடிய சிறைச்சாலைக்கு நான் சென்ற பொழுது உறவினர்கள் மட்டும்தான் பார்க்க முடியும் என்று சொல்லி திருப்பி அனுப்பி வைக்கப்பட்டேன்.
ஆனால்
போதைப் பொருள்
கடத்தலுக்கு
ජාතිය ආරක්ෂාව රටේ ජනතාවගේ ආරක්ෂාව සඳහා තමයි රජය පත් කරගන්න. හැබැයි යහපාන රජය ආපස්සට හැරිලා බලන්න ඕන ඒ ජනතාවගේ ඒ ජනතාව බලාපොරොත්තු වෙච්ච දේ ඉෂ්ට කළාද කියලා. ජනතාවට ඒ ආරක්ෂාව සැප වුණාද කියලා. ජාතිය ආරක්ෂාව සැප වුණාද කියලා ආපස්සහැරලා බලන්න ඕන. ආපස්සහැරලා බලනකොට අපිට තේරෙනවා එක්සත් ජාතිපක්ෂයේ රජයත් ඒ යහපාලන රජයත් කාලය තුල ඒ ජනතාවගේ බලාපොරොත්තු මූලික බලාපොරොත්තු ඉෂ්ට වුණේ නැහැ. අපි දන්නවා එදා අවුරුදු 30ක් තිබ්බ යුද්ධය අවසන් කළා. අවසන් කළා ඉතින් ජාතිය ආරක්ෂාව මහින්ද රාජපක්ෂ අධිකරු ජනාධිපති ආයෝකට හිටපු මේ ජාතිය ආරක්ෂාව ඉතා හොඳින්ම අපිට ලබා දුන්නා. ලබා දීලා මුළු රටටම ජාති ભેදයක් නැතුව සිංහල වේවා මුස්ලිම් වේවා ද්‍රවිඩ වේවා බර්ග වේවා සියලුම දෙනාට ඒ ආරක්ෂාව සැපෙව්වා. නමුත් ඒ ආරක්ෂාව සපයලා බෝම්බ පුරවන එක සම්පූර්ණ වැළැක්වුවා. බෝම්බ පුරවන එක සම්පූර්ණ වළක්කලා ඊට පස්සේ මේ මෙයින් පස්සේ නැවත මේ යහපාලන රජය බාරගත්තා. මේ ජනතාව බලාපොරොත්තු වුණා මේකෙන් ඊට වඩා ජාතිය ආරක්ෂාව සපයයි කියලා. හැබැයි නැවත යහපාලන රජය පත් වෙලා නැවත මේ රටේ බෝම්බ පුරන තැනට ආවා. නැවත දෙමව්පියන්ට දරුවෙක්ව පාසලට යවන්න බැරි තැනට ආවා. නැවත බස් එක යන්න බැරි තැනට පත් කළා. පත් කළා ජාතිය ආරක්ෂාව බිඳුවටම දැම්මා. බිඳුවටම දාලා නැවතත් ජනතාව තීන්දු කළා. නැවතත් ජනතාව තීන්දු කළා මේ ජාතිය ආරක්ෂාව ඉවරයි. නැවත බාර දෙන්න ඕන කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට. අද අපි අහන්න කැමති විපක්ෂයෙන් අද ඒ ආරක්ෂාව උපරිම තියෙනවා. මොකද එදා පාස්කුපහාරය ගැන මේ අපේ පැත්තට තමයි ඇඟිල්ල දික් කරන්නේ විපක්ෂේ. අපේ පැත්තට ඇඟිල්ල දික් කළා හරියන්නේ නැහැ. මේ පාක්ෂපහාරය කියන්නේ මොකද්ද? පාක්ෂපහාරය කියන්නේ වෙන දෙයක් නෙමෙයි. මේ රජයේ සදාකාලික පවතින ඕන කියලා මේ යහපාලන රජය කල්පනා කළේ සදාකාලික ඉන්න ඕන කියලා. සදාකාලික ඉන්න ඕන කියලා ජාති ભેදේ ඇවිස්සුවා. ජාති ભેදේ අවුස්සලා මේ ජාති ભેදේ අවුස්සලා සුළු ජාතීන් මේ වගේ අන්තවාදීන්ට අන්තවාදී වැපිරෙන්න ඉඩ දුන්නා. අන්තවාදී වැපිරෙන්න ඉඩ දුන්නේ ඇයි? මේ සදාකාලික මේක ඉන්න මේ සුළු ජාතීන්ගේ ඡන්ද ටික ගන්න. මේකට තමයි මේක කළේ. හැබැයි අවසානයේ සිද්ධ වුණේ මොකද්ද? අවසානයේ සිද්ධ වුණේ තමන් බලාපොරොත්තු වෙච්ච දේ නෙමෙයි. තමන් බලාපොරොත්තු වෙන්නේ මේ 200 ගානක් මිය ගියා. 1000 ගානක මේ අතපය අහිමි වුණා. මේ සියල්ල සිද්ධ වුණේ මෙන්න මේ යහපාන රජය මේ සදාකාලිකවම බලේ ඉන්න ඕනයි කියලා ගත්ත තීන්දුවත් එක්ක. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව මතක් කරන්න කැමති විපක්ෂයට. මොකද විපක්ෂේ මන් දැක්කා හරින් ප්‍රාන්දු මන්තුමා මෙතෙන්ද කිව්වා හරින් ප්‍රාන්දු මන්තුමා කිව්වේ එතුමා අර බයිබලයට අත තියලා. මං නම් හිතන්නේ නැහැ ඒ බයිබලේ මේ ඇත්ත බයිබලේ කියලා ඒක අතිබ්බේ. ඇත්ත බයිබලේ ළඟ තියාගෙන මං හිතන්නේ ක්‍රිස්තියානි කෙනෙකුට ක්‍රිස්තියානි දහම අදහන කෙනෙකුට පිළිපදින කෙනෙකුට ඒ ටික කියන්න පුළුවන් කියලා. ඒ සම්පූර්ණ අමූලික බොරුව කලේ. මොකද හරින් ප්‍රාන්දු මන්තුමාට පැහැදිලි කියන්න තිබුණා. ඒවලේ කාදින අතිතුම් කාදින තුමාට කතා කරලා කියන්න තිබුණා මගේ පියාණන් මෙන්න මේ දැක්කලා කියලා. එහෙමනම් ඒ 200 ගානක් මිය යන්නේ නැහැ. ඉතින් එහෙනම් ඒ ජනතාව ආරක්ෂා වෙනවා. ඉතින් ඒගොල්ලෝ ඒ වගකීම ගන්න ඕන. අද ඒගොල්ලන්ට අර එතුමා කියනා වගේම අද මේක පාරා වලල්ලක් වෙලා තියෙනවා. අදට විතරක් නෙමෙයි මේ හෙටටත් මේගොල්ලන්ට මේක පාරා වලල්ලක් වෙනවා. ඒ නිසා අපි පැහැදිලිව මතක් කරනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඒ නායකත්වයට ඒ පාස්කු ප්‍රහාරයට ඒ වැරදිකරුවන්ට අපි උපරිම දඬුවම් දෙනවා කියන එකත් මතක් කරනවා. ඒකට කවුද ඒකට තරාතිරමක් නැහැ. අපිට හිටපු ජනාධිපතිතුමා වෙන්න පුළුවන්, හිටපු අමතිවරු වෙන්න පුළුවන්, මේ ඕන කෙනෙක් වෙන්න පුළුවන්. මේකට වැරදිකාරයෝ නම් අනිවාර්යයෙන්ම අධිකාර ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දඬුවම් දෙනවයි කියන එක අපි මතක් කරන්න කැමතියි. අපි මන් දැකපු දෙයක් තියෙනවා. මේකේ ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, මේක හැමදාම ජාතිවාදී අවුස්සලා ආගම්වාදී අවුස්සලා මේකට පාර්ලිමේන්තුවට එන මන්ත්‍රීවරු කණ්ඩායමක් ඉන්නවා හැමදාම. මගේ මතේ නම් මේ ජාතිවාදී පක්ෂ ආගම්වාදී පක්ෂ මේ රටෙන් තුරන් වෙන්න ඕන. මේ රටෙන් තුරන් වුණොත් තමයි මේ ජාතිවාදය මේ ආගම්වාදය මේ ඇවිස්සීම නවතින්නේ. මේ හැමදාම මේ ආගම්වාදී අවුස්සලා පාර්ලිමේන්තුවට එනවා සමහරු. නමුත් තමන්ගේ ආගමට කරපු දෙයක් නැහැ. ජාතිවාදය අවුස්සලා මේ පාර්ලිමේන්තුවට එනවා. නමුත් ඒ තමන්ගේ ජාතියට කරපු දෙයක් නැහැ. ඒ නිසා මේ ආගම්වාදී පක්ෂ, ජාතිවාදී පක්ෂ මේ
රටේ
තුරන් වුණොත් තමයි මේ රටේ මේ ජාතිවාදී අවිශ්වීම, ආගම්වාදී අවිශ්වීම නවතින්නේ. ඒකත් එක්කම අපි පැහැදිලිව මතක් කරන්න ඕන 2015 අපේ රජයේ පරාජය කරනකොට, අපේ රජයේ පරාජය කරනකොට 2015 දී අපිට මතකයි මේ බොරුව සමාජගත කළා තමයි 2015 රජය පරාජය කළේ. යුද්ධයක් අවසන් කළා මේ රට සංවර්ධනය කළාට පස්සේ වික්ෂ ජාජි පක්ෂයේ කළේ බොරුව සමාජගත කරපු එක. අදටත් ඒ ටිකම කරගෙන යන්න හදනවා. අද අපි මතක් කරන්න ඕන මින් ඉදිරියට ඒ බොරුව සමාජගත වෙන්න දෙන්නේ නැහැ. බොරුව සමාජගත කළා ආණ්ඩු පෙරලන්න දෙන්නේ නැහැ.
මේ අවසන් ගරු මන්ත්‍රීතුමා,
මේකෙදි අපි මේ ඊ පෙරේදා අපි පසුබල මන්ත්‍රීවරු අපිට මතකයි සිංහරාජ අඩවිය කපනවයි කියලා ගියේ. අපි ඊයේ ගියා බලන්න. ඒ ගිය වෙලාවේදී තමයි අපි දැක්කේ මේක අමූලක බොරුවක් කියලා. ඒ නිසා අපි පැහැදිලිව මතක් කරන්න ඕන විපක්ෂයට මින් ඉදිරියට බොරුව සමාජගත කරලා රජයන් පෙරලන්න දෙන්නේ නැහැ කියන එක පැහැදිලිව මතක් කරමින් අධිකාර ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් එකතු වෙලා අපි විශේෂයෙන් මේ පාසුකු ප්‍රහාරයට වැරදි කරවන්න අපි උපරිම දඬුවම් දෙනවායි කියන එකත් මතක් කරමින් මන්ඩියෙන් වෙනවා. බොහොම ස්තුතියි.